පැහැදිලිව සුපැහැදිලිව අපේ වචනයෙන් කිව්වොත් මැඩම් කිසිම අවුලක් ඇති කරගන්නේ නැතිව තොරතුරු අතපත ගන්න තියෙන පහසුම ක්‍රමය තමයි මේ නූතන කවියේ විකාශනය පිළිබඳව පියවරෙන් පියවර අධ්‍යයනය කිරීම. එහෙම බලද්දි දුවේ පුතේ අපිට පුදුම් මේ නූතන කවිය එහෙම නැත්නම් නූතන කවියේ විකාශනය ප්‍රධාන අවදි පහක් යටතේ හඳුනා ගන්න. ප්‍රධාන අවදි පහක් යටතේ. දැන් ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනේ මම මේ කියන්නේ මොකද්ද කියන එක. දුවේ පුතේ එහෙනම් අපි මුලින්ම අවධානය කරන්නේ අපි අවධානයට ගත යුත්තේ පළවෙනිම අවධිය තමයි මේ කොළඹ යුගයේ නැත්නම් කොළඹ කවියේ ප්‍රථම කවි පරපුර. ප්‍රථම කවි පරපුර. ඕක අපි හඳුන්වනවා ප්‍රථම තරංගය කියලා. කොහොම හරි ප්‍රථම කවි පරපුර. දෙවැනි එක තමයි දරුවනේ කොළඹ කවියේ ද්විතීය එහෙම නැත්නම් දෙවන කවි පරපුර. තුන්වෙනි අවස්ථාව තමයි දුවේ පුතේ හෙළ හවුලේ කවිය. හතරවෙනි අවස්ථාව තමයි නිසදැස් හෙවත් නිදහස් කවියේ ප්‍රථම පරපුර. පස්වෙනි අවස්ථාව තමයි නිසදැස් නැත්නම් නිදහස් කවියේ දෙවන පරපුර. ඔන්න දැන් මං අවස්ථා පහක් ඔයාලට ඉස්මතු කරා. දැන් අපි එකින් එක විමසලා බලමු මොනවද මේ එක් එක් යුගවල තියෙන විශේෂතා. එක් එක් යුග ජෝතිමත් කරපු කවීන් කවුද කියන එක අපි දැන් චුට්ටක් හොයලා බලමු. හොඳයි දුවේ පුතේ, අපේ පළවෙනි අවධානය යොමු කරමු මේ කොළඹ යුගයේ ප්‍රථම කවි පරපුර ගැන. දුවේ පුතේ, මේ කොළඹ යුගයේ පළවෙනි කවි පරපුර කිව්වහම මට මතක් වෙන්නේ මේ වැඩිහිටි කවි පරපුර කියන නම. මොකද වැඩිහිටි කවියන් නියෝජනය වන්නේ මෙන්න මේ යුගයේ. ඔයාලා හොඳින් දන්නවා දුවේ පුතේ, මෙහෙම කියපු ගමන්ම අපට මතක් වෙන චරිත තියෙනවා. එක්කෙනෙක් තමයි එස් මහින්ද හිමියන්, අපට අමතක කරන්නම බැරි චරිතයක්. ඒ එක්කම දරුවනේ ආනන්ද රාජකරුණා. එහෙනම් මේ එස් මහින්ද හිමියන්, ආනන්ද රාජකරුණා වගේ සුවිශේෂ කවියන් තමයි දුවේ පුතේ මෙන්න මේ යුගය නියෝජනය කරන්නේ. දැන් ඔයාලට එස් මහින්ද හිමියන් කිව්වහම ගොඩක් සමීප චරිතයක්. ඒ එක්කම අපි සමස්තයක් වශයෙන් අරන් බැලුවොත් දුවේ පුතේ, මේ කවි පරපුරේදී මේ කවියන් විසින් කවියන්ගේ අතින් ලියවෙනවා ළමා කවි. එහි ඇරුණාම එතකොට බුද්ධාභිවන්දනා කවි, ඒ වගේ දේවල් ලියුණාට දුවේ පුතේ, මෙයාලගේ තිබුණා, මේ කවීන්ගේ තිබුණා සුවිශේෂ ලක්ෂණයක්. ඔයාලා මේවට දන්නවත් ඇති, සුවිශේෂම ලක්ෂණය තමයි රටේ නිදහස වෙනුවෙන් තමන්ගේ පන්හිඳ අවියක් කරගන්න තමයි මෙයාලා විශේෂයෙන්ම කවි නිර්මාණය කරේ. ඒ කියන්නේ දුවේ පුතේ තමන්ගේ පෑන මොකද කරන්නේ, අවියක් කරගෙන නිදහස් සටනට දායකත්වය දෙනවා මේ කවියන්. මොකද්ද හේතුව කියනවා නම් දුවේ පුතේ මේකට මේ යුගයේ අවශ්‍යතාව. මේ යුගයේ අවශ්‍යතාව තේරුම් ගන්න ඔය මහින්ද හිමියන් වැනි කවීන් නිදහස වෙනුවෙන් තමන්ගේ කවිය අවියක් කරගන්නවා. නිදාසිටි සිංහලයන් නැගිට්ටවන්න මේ කවිය හේතු වෙනවා. ඒක අපි හොඳින්ම දන්නවා. දැන් උදාහරණයක් වශයෙන් පුතේ, එස් මහින්ද හිමියන් අතින් ලියවෙන නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, එහෙම නේද මැඩම්? ලංකා මාතා, මෙන්න මේ නම් ඇහෙද්දිම අපට තේරෙනවා නිදහස වෙනුවෙන්ම ලියූ බව, නිදහස වෙනුවෙන්ම කැප වුණා කියන එක. ඒක තමයි ජාතිය අවශ්‍යතාව. දැන් මම පුංචි උදාහරණයක් යනවා ඔයාලට මතක් වෙයි. ඔයාලගේ සාහිත්‍ය පොතේ තියෙනවා දුවේ පුතේ, බලව් පොළොන් නරු අනුරාපුර පෙදෙස, සිතව් පැවති නිදහස මෙහි පෙර දවස, නගව් තව තවත් තරසර තරුණ ගොස, වරේ යමව් නැගිටිව් නොනිදව් මෙලෙස. ඔන්න ඔය ආකාරයෙන් දුවේ පුතේ සිංහලයන් නැගිට්ටවන්න ජාතියේ අවශ්‍යතාව තේරුම් අරගෙන මෙන්න මේ කොළඹ යුගයේ පළවෙනි කවි පරපුරේ කවියන් ඉස්මතු වෙනවා. අපි ඒව හොඳින් දැනගන්න ඕනි. මොකද එස් මහින්ද හිමියන් කියන නාමය අපිට අනිවාර්යෙන් අමතක කරන්න බෑ. මොකද අපිට 10 පන්තියේදී හම්බෙනවා උන්වහන්සේගේ නිර්මාණය මුනිසිරිපා සිඹිමින්නේ. ඒ නිසා ඔන්න ඔය කාරණාව හොඳින් ඔයාලා මතක තියාගන්න ඕනි. දුවේ පුතේ, අපි යමු දැන් දෙවන අවධියට. මොකද දෙවන අවධිය? කොළඹ කවියේ ද්විතීය තරංගය. එහෙම නැත්නම් අපි කියනවා මේකට කොළඹ යුගයේ දෙවන කවි පරපුර. දුවේ පුතේ මේ දෙවන කවිපරපුර කියනකොටම මට මතක් වෙන්නේ ඔයාලට මතක් වෙන්න ඕනි අතකස සංවිධානය. අතකස මොකද්ද මේ අතකස කියන්නේ? අතකස කියන්නේ අගනුවර තරුණ කවි සමාජය. දුවේ පුතේ මෙන්න මේ කවියන් අර මුල් කාලීන කවියන්ට වඩා වෙනස් වෙනවා. ඔවුන්ගේ තේමා, අත්දැකීම්, වස්තු විෂයන් අර මුල් කාලීන කවීන්ට වඩා විශාල පරාසයක් කරා දිවෙනවා. ඒ නිසා බොහෝ වෙනසක් අපිට දකින්න ලැබෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම සාගර පලන්සූරිය, පී.බී. අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, චන්ද්‍රරත්න මානවසිංහ, කපිල සෙනවිරත්න, උපනන්ද බටුගෙදර. ඒ වගේම දුවේ පුතේ 10 පන්තියේ දී අපි ඉතාමත් රසවත් පාඩමක් රසවින්දා මතක ඇති ඔයාලට ගංගාවේ සංගීතය. ඒතර මේ ගංගාවේ සංගීතයේ නිර්මාතෘ එච්.එම්. කුඩලිගමයන් නියෝජනය කරන්නේ මේ කොළඹ යුගයේ දෙවන කවි පරපුර. දුවේ පුතේ අපිට මෙන්න මේ යුගය අමතක කරන්නම බෑ. මොකද හේතුව මේ කවීන් බොහෝ දුරට සෝභා දහමට සමීප කවීන් සෝභාදාම ඉස්මතු වෙන ආකාරයට කාව්‍යකරණයේ යෙදිච්ච කවීන් මෙයාලා. එතකොට දුවේ පුතේ සෝභාදාම ඇරණු විට මෙයාලා ප්‍රේමය, එතකොට මනුෂ්‍ය ජීවිතය යන තේමාත් වස්තු විෂය වුණා. කොහොම නමුත් සෝභාදාම මුල් කරගෙන ඔය ආදී වූ ඉතාමත් රසවත් තේමාවල් මුල් කරගෙන මේ කවීන්ගෙන් කවි නිර්මාණ බිහි වෙනවා. ඒ එක්කම දුවේ පොතේ මතක තියාගන්න ඕනි කාරණාවක් තියෙනවා. මේ කවීන් බටහිර කවීන්ගේ ආභාසය ලබනවා බොහෝ අවස්ථා. දැන් ඔයාලට මතක ඇති අපි එච්.එම්. කුඩලිගමයන් ගැන ඉගෙන ගන්නකොට අපි යා හඳුන්වපු අන්වර්ත නාමයක් තියෙනවා නේද මැඩම්? අපි යාව හැඳින්නුවා සිංහල ශෙලී කියලා. ඒ කියන්නේ බටහිර ආභාසය ලබනවා. ඒ නිසාම දුවේ පුතේ මෙන්න මේ කවීන් තුල අපට දක්නට ලැබෙනවා රොමෑන්ටික් සම්ප්‍රදායකුත්. ඔන්න ඔය කරුණුකාරණා මතක තියාගන්න අතර දුවේ පුතේ මේ යුගයේ අපට දක්නට ලැබෙන තවත් සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ යුගයේදී කවි සඟරා බොහෝම ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වෙනවා. එච්.එම්. කුඩලිගමයන් ගැන ඉගෙන ගන්න කාලෙදිම අපි දැනගත්තා දේදුන්න, මීවදය, සුවඳ වැනි කවි සඟරා, ඔන්න ඔය සඟරා හරහා කුඩලිගමයන් වැනි කවීන්ගේ කවි ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. පුවත්පත් හරහා කවි සඟරා හරහා කවීන්ගේ කවි ප්‍රසිද්ධ වෙනවා. එතකොට මේ කවියට මිනිස්සු සමීප වෙනවා. කවීන් ජනප්‍රිය වෙනවා. එහෙනම් ඔන්න මේ දෙවන කවි පරපුරේදී අපට දක්නට ලැබෙන සුවිශේෂම ලක්ෂණයක් තමයි දරුවනේ දැන් ඔය මම සඳහන් කරේ. තුන්වෙනි අවස්ථාව. නූතන පද්‍ය සාහිත්‍යයේ තුන්වෙනි අවස්ථාව. ඔයාලා දන්නවා මේ වෙනකොට. මේ ගැන තොරතුරු හොයන දුව දරුවෝ හොඳින් මේ ගැන දන්නවා. තුන්වෙනි අවස්ථාව තමයි දුවේ පුතේ හෙළ හවුලේ කවිය. හෙළ හවුලේ කවිය කියන නම ඇහෙද්දිම මැඩම් අපට මතක් වෙනවා මහා යුග පුරුෂයා. මහා යුග පුරුෂයා කියලා කියන්නේ දුවේ පුතේ ව්‍යාකරණ තුල, කවිය තුල, සාහිත්‍ය තුල නමක් රැඳු ඒ මහා යුග පුරුෂයා කුමාරතුංග මුනිදාසයන් තමයි මේ හෙළ හවුල සංවිධානය කරන්නේ. මේ කවීන්ගේ අතින් දරුවනේ අපට දක්නට ලැබෙනවා සුවිශේෂත්වය. මේ කවීන් තුල අපි දක්නට ලැබෙනවා සුවිශේෂත්වය. ඒ තමයි මොවුන් සිංහල භාෂාව නිවැරදිව පරිහරණය කරන්න උක්ත ආඛ්‍යාතය පිළිබඳ විවරණය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න මොවුන් පෙළඹෙනවා. ඒක ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනි. එතකොට මෙන්න මේ යුගය ජෝතිමත් කරන බබලවන කවීන් තමයි දරුවනේ දැන් මම මුලින් සඳහන් කරපු කුමාරතුංග මුනිදාසයන්, අරිසෙන් අහබුදු, රැපියල් තෙන්නකෝන්. ඔය රැපියල් කියන නාමයේ සමහර පොත්පත්වල සඳහන් වෙනවා රැපියල් තෙන්නකෝන්. ඔන්නය කවීන් තමයි මෙන්න මේ හෙළ හවුල නියෝජනය කරන්නේ. දැන් දුවේ පුතේ මම ඔයාලට නූතන පද්දේ ඉතිහාසයේ සාහිත්‍යයේ අවස්ථා තුනක් ඉස්මතු කරා. ඊළඟ අවස්ථාව මොකක්ද? ඊළඟ අවස්ථාව නිසදැස් හෙවත් නිදහස් කවියේ ප්‍රථම පරපුර. දුවේ පුතේ මේ නම ඇහෙද්දී අපට අමතක කරන්නම බැරි චරිතයක් තියෙනවා. ඒ තමයි ජී.බී. සේනානායක කියන නාමය. මොකද එතුමාගේ පලිගැනීම කියන කෙටි කතා සංග්‍රහය එක්තරා තැනක තමයි මේ නිසඳස් කවිය අපට හඳුන්වා දෙන්නේ. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕනි, ජී.බී. සේනානායකයන් තමන්ගේ ඒ නිර්මාණයේ නම දැම්මේ නෑ නිසඳස් කියන නම. එයා යෙදුවේ ඒකට නිදහස් කවිය කියලා. නිදහස් කවිය. ඒ කියන්නේ දුවේ පුතේ මතක තියාගන්න. ඔයාලත් නිසඳස් ලියනවා. ඔයාලා ආසයි නිසඳස් ලියන්න. මොකක්ද එහෙනම් මේ නිසඳසක් කියලා කියන්නේ? එලි සමය, සිව්පද, ආකෘතියෙන් බැහැරව නිදහසේ ලියවුණු රචනා විදිහට තමයි ජී.බී. සේනානායකයන් අපට මේ නිසදැස් කාව්‍ය හඳුන්ලා දෙන්නේ. ඉතින් දුවේ පුතේ, ජී.බී. සේනානායකයන්ගෙන් ආරම්භ කරපු මේ නිදහස්, එහෙම නැසන් නිදහස් නිසදැස් සම්ප්‍රදාය ඉදිරියට අරගෙන යනවා. කවුද අරගෙන යන්නේ? සිරි ගුණසිංහයන්, මහගම සේකරයන්. ඔන්න හොඳට මතක තියාගන්න, මහගම සේකරයන් අපට දැන් අද දවසේදී ඉතාමත් වටින පුද්ගලයා බවට මෙතෙන්දිපත් වෙනවා. ඔයාලට තේරෙයි ඉදිරියේදී. එතකොට සිරි ගුණසිංහයන්, මහගම සේකරයන්, ගුණදාස අමරසේකරයන් වැනි කවීන් මෙන්න මේ නිසදැස් කාව්‍ය හරි අපූර්වට ඉදිරියට අරන් යනවා. දුවේ පුතේ, මේ අවධිය අපිට අමතක කරන්නම බෑ. මොකද හේතුව, මේ කවීන් පුළුල් මාතෘකා යටතේ ජීවිතයේ විවිධ සිද්ධීන් පිළිබඳව, ජීවිතයේ විවිධ අවස්ථා පිළිබඳව කාව්‍යකරණයේ යෙදෙනවා. හොඳම උදාහරණය තමයි මහගම සේකරයන්. දුවේ පුතේ, මහගම සේකරයන් ජීවිතයම කවියෙන් ගලපපු අපූරු කවියෙක්. අපි රසවිඳිමු ඉදිරියේදී. ඔන්න මතක තියාගන්න එහෙනම්, ඕක තමයි, ඔය කරුණු කාරණා තමයි නිදහසෙවත් නිසදැස් කවියේ පළමු අවස්ථාව. පස්වෙනි අවස්ථාව, නූතන සාහිත්‍ය අපි කතා කරන පස්වෙනි අවස්ථාව. ඒකත් අපි කතා කරන්න දරුවනේ නිසදැස් හෙවත් නිදහස් කවියේ දෙවන පරපුර හැටියට. දුවේ පුතේ, 70 දශකයෙන් මෙහා බිහිවුණු සුවිශේෂ කවීන් කිහිප දෙනෙක් මෙන්න මේ අපි කතා කරන නිදහස් හෙවත් නිසදැස් කවියේ දෙවන පරපුර නියෝජනය කරනවා. දුවේ පුතේ, පරාක්‍රම කොඩිතුවක්කු, මොණිකාරුවන් පතිරණ, රත්නශ්‍රී විජේසිංහයන්, යමුනා මාලිනී පෙරේරා, ආර්යවංශ රණවීර, බුද්ධදාස ගලප්පත්ති යන මම දැන් මේ නම් කියපු තවත් සමහර තවත් ගොඩක් අය ඉන්නවා. මේ සියලු දෙනාම මේ නිදහසෙවත් මේ නිසදැස් කවියේ දෙවන පරපුර නියෝජනය කරනවා. ඉතින් දුවේ පුතේ, ඔන්න ඔය ආකාරයට අපට මේ නූතන සාහිත්‍යයේ විකාශනයේ තුලින් ඒ එක් එක් අවදීන් ජ්‍යෝතිමත් කළ කවීන් පිළිබඳවත්, ඒ එක් එක් අවදීන්ගේ සුවිශේෂත්ව පිළිබඳවත් අපට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට එක්තරා අවස්ථාවකදී ඉස්මතු කරා, අද දවසේ අපට මෙතනින් ඉන්න වටිනාම පුද්ගලයා කවුද මැඩම්? මහගම සේකරයන්. ඉතින් අපි දැන් අපේ අවධානය යොමු කරමු ඒ අසහාය පුද්ගලයා ගැන. අපි බලමු මහගම සේකරයන් ගැන තොරතුරු ටිකක්.
ඔව්, ඔබතුමිය ප්‍රකාශ කළ පරිදි නූතන පද්‍ය සාහිත්‍යයේ කාව්‍යකරණයේ නියුත වූ බොහෝ පිරිසක් ඔබතුමිය අතින් ප්‍රකාශයට පත් වුණා. ඒ අය අතර 20 සියවසේ ජනප්‍රියතම සිංහල කවියා යන විරුදාවලිය ලබන්නේ මහගම සේකරයන්. මෙතුමා උපත ලබන්නේ දරුවනේ 1929 අප්‍රිල් මාසේ 7 සියනෑ කෝරළේ, ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන කියන ගම්පීසේ. මේ මහගම සේකරයන්ගේ පියා මහගමගේ ජෝන් අප්පුහාන්, මව රණවක ආරච්චිගේ රොසලින් නෝනා. මේ දෙන්නට දාව බිහි වුණ එකම දරුවා තමයි දරුවනේ මහගම සේකරයන්. මේ මහගම සේකරයන් මූලික අධ්‍යාපනය ලබන්නේ රදාවාන ගමේ තියෙන රජේ පිරිමි විද්‍යාලේ. ඉන්පසු ඔහු ජ්‍යෙෂ්ඨ සාතික පත්‍ර විභාගය සමත් වෙනවා කිරිඳිවැල සිංහල පාඨශාලාවේ. ඉංග්‍රීසි අධ්‍යාපනයත් දියුණු කරගන්න මේ මහගම සේකරයන් 1948 පිවිසෙනවා ගුරු වෘත්තිය සඳහා. ගුරුවරයෙක් විදියට, නුපුහුණු ගුරු විදියට සේවය කරමින් සිටියේදී ඔහු පුහුණු අවශ්‍යතාවය මත නිට්ටඹුව රජයේ ගුරු විද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදී හොඳ මනා පුහුණුවක් ලබලා ඔහු නැවත යනවා ගුරුවරයෙකු විදියට සේවය කරන්න 1952 රාජගිරියේ හේවා විතරණ බෞද්ධ මිශ්‍ර පාසලට. මේ මිශ්‍ර පාසලේ සේවය කරලා ඔහු ඉන් අනතුරුව ඔහුගේ දක්ෂතාවයන් මත විවිධ ශේෂ්ත්‍රෝසේ විවිධ තනතුරු හොබවන්න ඔහුට අවස්ථාව උදා කරගන්නවා. ඒ අනුව මේ මහගම සේකරයන් කතිකාචාර ධූරයක් හොබවනවා. ඉන් පසුව රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පතිවරයා විදිහට දරුවනේ කටයුතු කරලා තියෙනවා. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක විදිහට සේවය කරලා තියෙනවා. ඒ වගේම විවිධ අපි කිව්වා විවිධ තනතුරු හැබව විතරනේ මේ ඔහු විවිධ අතින් දක්ෂතා පෙන්වු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඒ අනුව විවිධ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයෙකු, ගීත රචකයෙකු, නාට්‍ය රචකයෙකු, නවකතාකරුවකු, චිත්‍ර ශිල්පියෙකු, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු විදිහ ලෙස සේවය කරලා තියෙනවා. මෙතුමාගේ මේ කාව්‍යක නිර්මාණකරණය පිළිබඳ අපි කතා කරනකොට පුතේ මෙතුමාගේ මේ නිර්මාණ ජීවිතය පිළිබඳවත් අපි අනිවාර්යයෙන්ම තොරතුරු ටිකක් දැනගත යුතුයි. මේ සේකරයන්ගේ කාව්‍ය නිර්මාණ ජීවිතයේ ආරම්භයත් හරිම අපූරු එකක්. අපූරු සිද්ධියක් පදනම් කරගෙන තමයි එතුමා මේ කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙන්නේ. ඒ තමයි දරුවනේ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් පැවැත් වූ දේශනයක් තිබුණා. මේ දේශනයේදී එතුමා දැක්වූ අදහස් සේකරයන්ගේ දෙසවන් වැකීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි සිංහල ගේය පදමාලා සාහිත්‍යයේ පියා යන විරුදාවලිය මෙතුමාට ලැබෙන්නේ. මේ කරුණම ඔහු ගීත රචකයෙකු ලෙස පොළඹවන්නට හේතු වෙනවා. පළමු කාරණේ විදිහට ඔහු ගීත රචනයට මුල් වෙන්නේ, එහෙම නැත්නම් පෙළඹෙන්නේ මෙන්න මේ අපේ චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ දේශනයේදී තමන්ට ලැබුණ ඒ විරුදාවලිය නිසායි. මේ සේකරයන්ගේ නිර්මාණවල දරුවනේ මුල් අවදී බිහිවෙච්ච නිර්මාණ ගත්තාම මේ චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ආభాෂය මේ රචනා තුලත් දකින්නට ලැබුණා. මේක මෙතුමා පිළිගත්තා. ඒ පිළිගත්ත නිසාම ඉතාම ඉක්මනින්ම තමන්ගේ ආభాෂය, එමෙතන තමන්ගේ ස්වාධීන මඟක් යොමු කරගන්නට උත්සාහ කරා. ඒ අනුව ඉතාම ඉක්මනින්ම තමන්ගේම ස්වාධීන කාව්‍ය මාර්ගයක් ඔස්සේ මේ කවීත්වය ඔප්නවා ගන්නට මෙතුමා සමත් වෙනවා. තමන්ගේ ස්වාධීන මඟ ඔස්සේ කළ නිර්මාණ බොහෝමයක් තියෙනවා. ඔබත් මේ වෙනකොටත් ඒවා පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා ඇති, දැනගෙන තියෙනවා. නමුත් අපි මේ නිර්මාණ පිළිබඳවත් පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. ඔබට ප්‍රශ්න පත්‍රයේදී සමහර නිර්මාණ වලින් එකක් දෙකක් ලියන්නට එහෙම එනවා, නම් කරන්න එහෙම එනවා. අපි ඉතින් ඒවා පොඩ්ඩක් මොනවද කියලා සාකච්ඡා කරමු. අපි මේ මහගම සේකරයන්ගේ නිර්මාණ විවිධ ශේෂ්ත්‍රෝස්සේ සාකච්ඡා කරමු. පුතේ, කාව්‍ය සංග්‍රහ ගැන කතා කරාම මෙතුමා කාව්‍ය සංග්‍රහ ගණනාවක් ලියලා තියෙනවා. එකක් තමයි බෝඩිම, නොමියමි, හෙටිරක් පායයි, මක් නිසාද යත්, ව්‍යංගා. මේ ව්‍යංගා කියන පද්‍ය කෘතිය ගැන අපි කතා කරනකොට මෙතුමා මේක ලියන්නට මේ දායක කරගන්නවා කේ ජයතිලක ගීත මේ අපේ නවකතා කරුවා. ඊළඟට සක්වාලීනි, රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත. මේකත් ඉතාම සුවිශේෂී වූ පද්‍ය කෘතියක්. මේ චරිත තුනේ, ඒ කියන්නේ රාජතිලක, ලයනල්, ප්‍රියන්ත කියන මේ චරිත තුනෙන් මේ පරම්පරා තුනක් නියෝජනය කරමින් තමයි මේ පද්‍ය සංග්‍රහය මේක සඳහන් වෙන්නේ. ඉතින් මේකත් ඉතාම සුවිශේෂ වූ පද්‍ය නිර්මාණයක්. ඒ වගේම තමයි ප්‍රබුද්ධ. මේ ප්‍රබුද්ධ ගැන කතා කරනකොට දරුවනේ අපිට ඒක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. අද අපිට නියමිත පාඩම දෑතේ කරගෙට සිඹසනසන්නට මේ පාඩම පුටා ගන්නේ ඔහු මේ ප්‍රබුද්ධ කියන කාව්‍ය කෘතියේ. මේ ප්‍රබුද්ධ කාව්‍ය කෘතියේ තවත් සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි දරුවනේ මේ ප්‍රබුද්ධ කෘතිය මුද්‍රණද්වාරයෙන් එළියට එන්නේ මෙතුමාගේ අභාවයෙන් පසුව. ඉතින් ඒකත් අපිට සුවිශේෂී ලක්ෂණ. ලක්ෂණය මේ පද්‍ය නිර්මාණය. ඒ වගේම මෙතුමා ළමා පොත් ගණනාව කිව්වට පුතේ බොහොම සුවල්පය ලියලා තියෙන්නේ. පුංචි අපට කයි කතන්දර සරු පොලවක් අපට ඇති කියන පොත් දෙක ලියලා තියෙනවා. ඒ වගේම දවල සේනාංක නමින් පරිවර්තන කෘතියක් ලියලා තියෙනවා. නවකතා දෙකක් ලියලා තියෙනවා. තුම්මං හන්දිය, මනෝ මන්දිරය. ඒතර මේ තුම්මං හන්දිය හරි සුවිශේෂයි. මේක පසු කලෙක සිනමා කෘතියක් බවටත් පත් වෙනවා. ඒ වගේම ඔහු නාට්‍ය ගණනාවකට ගීත රචනා කරලා තියෙනවා. කුණ්ඩලකේශි, සද්දන්ත, හංස ගීතය, මුහුදු පුත්තු, චෝරපබ්බත, මෙන්න මේ වගේ නාට්‍ය සඳහා ගීත රචනා කරලා තියෙනවා. ඒ වගේම චිත්‍රපටි කීපයකටත් මේ මහගම සේකරයන් විසින් ඉතාම මధుර ශ්‍රේණියෙන් යුක්ත ගීත රචනා කරලා තියෙනවා. රන්සල චිත්‍රපටියට, සස්සමුද්‍ර චිත්‍රපටියට, බිනරමලි, සාරවිට, මෙන්න මේ වගේ චිත්‍රපට සඳහා ගීත රචනා කරලා තියෙනවා. ඒ වගේම දරුවනේ අපිට දිනපතාම වගේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් නිතර අසන්නට ලැබෙන, දකින්නට ලැබෙන ගීත ගණනාවක් රචනා කිරීමේ ගෞරවයත් මෙතුමන්ට හිමි වෙනවා. අමරදේවයන්ගෙන් හඬින් ගැයෙන මේ ගීත ගණනාවක්ම රචනා කරලා තියෙන දරුවනේ මේ මහගම සේකරයන් විසින්. ඔබ නිතර අහලා තියෙන රත්නදීප ජන්මභූමි, ඇසේ මතුවන කඳුළු බිඳුගෙන, පාළු අඳුරු නිල් අහසමමයි, ඈත කඳු කර හිමව් අරණේ, සන්නාලියනේ සන්නාලියනේ, වක්කඩ ළඟදී වැටෙන තාලයට, රටකින් රටකට පාර අසාගෙන, මා මලපසු සොහොන් කොතේ, මලහිරු බස්නා සැන්දෑ යාමේ, අඩවන් දෑසින් පවසනු රහසින්, ඔය වගේ ගීත ගණනාවක්, ඉතාම ලස්සන ගීත ගණනාවක් රචනා කිරීමේ ගෞරවය හිමි වෙන්නෙත් මෙන්න මේ මහගම සේකර ශූරීන්ට. ඒ වගේම පුතේ මේ මහගම සේකර ශූරීන් විසින් ලියන ලද සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ කියන පරේෂණ කෘතියක් තියෙනවා. මේ පරේෂණ කෘතියට මෙතුමාගේ අභාවයෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිරිනමනවා ආචාර්ය උපාධිය. ඒකත් ඉතාම සුවිශේෂී සිද්ධියක්. මේ අසහාය කලාකරුවා අපේ අවාසනාවකට 1976 ජනවාරි මාසයේ හදිසි හෘදයාබාධයකින් අප අතරින් සමුගන්නවා. ඉතින් දුවේ පුතේ මහගම සේකරයන් පිළිබඳව මූලික තොරතුරු ටිකක් අපි දැන ගැනීම අපිට අවශ්‍ය වෙනවා අපේ පාඩම ඉදිරියට සාකච්ඡා කරගෙන යාම සඳහා.